මෙමුතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාවෙන් විකාශය කිරීම සඳහා පිටකොට්ටේ පදිංචි ජගත් එදිරිවීර, ෆ්‍රිකන්තා එදිරිවීර, පුතුන් දෙපළවන දිලංජන එදිරිවීර සහ ජනිත් එදිරිවීර දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් පරලොව සැපත් ඥාති පිරිස වන අගෝස්තු මස 4 වන දින දායකත්වයේ දරූ අයතරින් වියෝ වූ ආදරණීය පියාණන් වන ලියෝෆ්‍රික් සිල්වා පියාණන්ට භවගාමී සසර සැපවත්ව උතුම් වූ නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව විසෙන ඥාතිහිත මිතුරු පිරිස වන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් දායකත්වයේ දරන අයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සුජීවත්ව සිටින පී එදිරිවීර පියාණන්ටත්, ගීතාංජලි එදිරිවීර සහ අසුන්තා සිල්වා මෑණියන් දෙපළටත් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. උන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා. උන් වහන්සේගේ දෙමව්පියන් ඇතුළු සීලම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්මය ශ්‍රවණය කරන්නා වූ සීලම ලක්වාසී ලෝකවාසී පින්වතුන් හට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. ධර්මාවබෝධය ලැබේවා. සුමන සමන් දෙවියන් ඇතුළු 33 කෝටියක් දෙවිවරුන්ටත් මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවා. මෙම උතුම් ධර්ම දාණයට දායකත්වයේ දරන පින්වතුන් සියල්ලන්ගේ නමින් පරලෝසපත් ඥාතීන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ වෙලාවේ මේ පින්තුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේ කින කටයුතු කරන්නේ අපේ කල්යාණ මිත්‍ර පිටකොට්ටේ පදිංචි ජගත් එදිරිවීර මහත්මා, ප්‍රිකාන්තා එදිරිවීර මහත්මිය, පුතුන් දෙපළවන දිලංජන එදිරිවීර සහ ජනිත් එදිරිවීර කියන පින්වත් දරුවන්ද එකතු කරගෙන මේ උතුම් දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ජගත් එදිරිවීර මහත්මා ප්‍රදාන පිනුතුන්ට මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. මාත්‍රිකා විදියට මේ සිත බිඳී යාමත්, මේ සිතේ අනාත්මයත් තමන්ගේම සිතින් අවබෝධය කරා යන විදිහේ දේශනාවක් කරන්න කියලා කියනවා. හැබැයි තියෙන ගැටලුව තමයි සිත අනාත්ම වශයෙන් බලන්න පුළුවන් මට්ටමට අපි අපේ අභ්‍යන්තරය සකස් කරගන්න ඕන. ඒතුර අනාත්මය ප්‍රකට වීමෙන් තමයි සිත උපේක්ඛා සහගත වෙන්නේ. අනාත්මයේ ප්‍රකට වීමෙන් ඒ අනාත්මයේ ප්‍රකට වෙනවා කියන්නේ අනාත්මීය අදහස හිත ඇතුලේ පැලවෙන්න ඕන. දැන් අපිට වෙලා තියෙන්නේ ඒක අපේ ඇතුලේ පැලවෙලා නැහැ. අනාත්මයි කියන එක ගැන අදහසක් අපට තියෙනවා. අනාත්මයි අනාත්මයි කිව්වහම අපිට ඒක ගැන අදහසක් නැතුව නෙමෙයි. ඒ අනාත්මය සම්බන්ධ අදහස අපේ ඇතුලේ රෝපණය වෙලා නැහැ. එහෙම රෝපණය වෙලා නැති නිසා අනාත්මය සම්බන්ධ අපේ අභ්‍යන්තරය හැසිරෙන්නේ බොහෝම කම්මැලිව, මන්දගාමීව. අනාත්මයි කියලා පිළිගන්නෙම නැහැ නෙමෙයි, අනාත්මයි කියලා පිළිගන්නවා, පිළිගන්නවා අනාත්මයි කියලා. නමුත් අනාත්මයි කියලා පිළිගත්තට අනාත්මය සම්බන්ධ අභ්‍යන්තරික දැනුම හරිම මන්දගාමි, කම්මැලි. අනාත්මයි නේද කියනකොට ඔව් ඔව් අනාත්මයි කියලා කියනවා. ඒක හේතු සහිතව නේද පිළිගත්තිකම? ඔව්, හේතු සහිත. කොහොමද හේතුව? යමක් අනිත්‍ය නම් ඒක දුකයි, දුක නම් අනාත්මයි. එහෙමයි බලන්නේ. ඒක හේතු සහිතවනේ. යද අනිච්චන් තන් දුක්ඛං, ඒ විදිහට අනි යමක් අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි කියලා ඔහොම පිළි අරගෙන තියෙනවා. ඒතර ඔබට අනාත්මය ගැන කිසිම සැකේකුත් නැහැ. අනිත් එක තමයි අනාත්මය ගැන ඕගොල්ලෝ පිළි අරගෙන තියෙන විදිහ ගැටලුවකුත් නැහැ. මොකද හේතු නිසා තමයි අනාත්ම කියලා දැකලා තියෙනවා. ඒ නිසා එකපාරම අනාත්මයි අනාත්මයි කියලා නෙමෙයි බලලා තියෙන්නේ. නමුත් එහෙනම් තියෙන ගැටලුව මොකද්ද? ගැටලුව තමයි අනාත්මය සම්බන්ධ අදහස අපේ ඇතුළාන්තය තුළ පැලවෙලා නැහැ, රෝපණය වෙලා නැහැ. අන්නේ රෝපණය වෙලා නැතිකම නිසා තමයි මේ අනාත්මය සම්බන්ධ අදහස අපි තුල ප්‍රකට වෙලා සත්‍ය අවබෝධය, කියන්නේ බුද්ධ ශාසනය පෙන්වන නිවන් අවබෝධය කරා අපි යන්නේ නැත්තේ. හරි, එතකොට දැන් මේකේ තියෙනවනේ මේ සිත බිඳී යාම. ඇත්තටම සිත බිඳී යාම කියන එකට හේතුව මොකද්ද? එතකොට සිත බිඳී යාම කියන එක අපිට ප්‍රකට වෙන්නේ නැහැ. සිත බිඳී යාම කියන එක තමයි අපි කියන්නේ මරණය කියලා. එතකොට සිත බිඳී යාමට තමයි අපි මරණය කියලා කියන්නේ. එතකොට නෑ, කෙනෙක් කියන්න පුළුවන් නෑ අපි ඒක ගැන නෙමෙයි අහන්නේ. දැන් මේ පිනතු මේ මාතෘකාවේ අහලා තියෙන්නේ මරණය ගැන නෙමෙයි. නමුත් දැන් ඔබ වහන්සේ කියනවා සිත බිඳී යාම මරණය කියලා. ඇත්තටම සිත බිඳී යාම අවස්ථා තුනකින් සිද්ධ වෙනවා. ඒ නිසාම තමයි මරණය තුන් ආකාරයකින් පැහැදිලි කරන්නේ. එකක් තමයි ක්ෂණික මරණය, අනිත් එක සම්මුති මරණය, අනිත් එක සමුච්ඡේද මරණය. එතකොට ක්ෂණික මරණ සම්මුති මරණය කියලා කියන්නේ කෙලෙස් තියද්දී සිත් ප්‍රවාහය බිඳිලා යනවා. ඒක සම්මුතියක් විදිහට. එතකොට මිනිස්සු කියනවා අන්න යා මැරුණා කියලා. ඒකට කියන්නේ සම්මුති මරණය. සමුච්ඡේද මරණය කියන්නේ සිත සදාතනිකවම බිඳිලා යනවා. සිත සදාතනිකවම බිඳිලා යනවා. හැබැයි කෙලෙස් මොකක්වත් ඉතිරි නැති නිසාමයි සදාතනිකව බිඳෙන්නේ. ඒකට අපි කියන්නේ සමුච්ඡේද මරණය. එතකොට මේ දෙකම ජීවිතේ මේ ජීවිත කාලේ අවසානෙට වෙන දෙයක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් කෙලෙස් නැතුව සිත බිඳිලා යන එකත්, සම්පූර්ණ කෙලෙස් හිතේ තියද්දී කය බිඳිලා යාමින් සිත් ප්‍රවාහය බිඳිලා යාමත් කියන දෙකම ජීවිතයේ අවසානෙට වෙන තත්ත්වය. ඒක ජීවිතයේ අවසානෙට තමයි අපට අත්දකින්න ලැබෙන්නේ. එතකොට දැන් මේ සිත බිඳී යාම කියලා කියන්නේ ඒක, ඒ සිත බිඳී යාම කියලා ඔය පින්නතුන්ලා අපෙන් අහන්නේ මරණය ගැන නන් නෙමෙයි. ඒක ස්ථිරයිනේ. හැබැයි මරණය කියන්නේම සිත බිඳී යන එක නෙමෙයි, ප්‍රවාහය බිඳී යන එකට. එතකොට ප්‍රවාහය බිඳිලා යන එක මරණයේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි සම්මුති මරණය. සම්මුති මරණය කියන්නේ සිත් ප්‍රවාහය බිඳිලා යනවා. සිත් ප්‍රවාහය බිඳිලා යනකොට කෙලෙස් ටික ඔක්කොම තියෙනවා හිතේ. කෙලෙස් ටික තියෙනවා. ප්‍රවාහය බිඳෙනවා කෙලෙස් සමග. ඒකට කියනවා සම්මුති මරණය. අපි කියන්නේ කෙනෙක් මැරිලා කියලා. එයා මැරුණා කියලා කියන්නේ අන්න ඒක තමයි. කෙලෙස් ප්‍රවාහයත් එක්ක තමයි යාගේ කෙලෙස් එක්ක තමයි යාගේ සිත් ප්‍රවාහය බිඳිලා ගිහින් තියෙන්නේ. දෙවැනි එක තමයි අර සමුච්ඡේද මරණය කියලා කියන්නේ සිත් ප්‍රවාහය සදාතනික බිඳිනවා. අන්න ඒක තමයි අපි හරියට ගන්න ඕන. සදාතනිකව සිත් ප්‍රවාහයම බිඳිලා යනවා. ඒ සදාතනිකව බිඳෙන්ට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ කෙලෙසුන්ගෙන් මිදිච්චකම. එතකොට කෙලෙසුන්ගෙන් මිදිච්චකම ඇතුලේ සිත් ප්‍රවාහයම සදාතනික බිඳිනවා. ඉතල සදාතනික කතාවක් කිව්වේ නෑ. සිත් ප්‍රවාහය බිඳෙනවා කෙලෙස් සමග. ඉතින් ඔන්න ඔය දෙක තමයි සිතේ බිඳී යාම. දැන් මේ පින්තුන් අහන්නේ සිත බිඳී යාම කියලා ඔය දෙකම නෙමෙයි කියලා අපි දන්නවා. එතකොට එහෙනම් මේ සිත බිඳී යාම කියන්නේ වර්තමානයේ වෙන බිඳීම. දැන් වර්තමානයේ සිත බිඳෙනවනේ. එතකොට වර්තමානයේ සිත බිඳෙන එක ගැන තමයි මේ පින්තුන්ලා අහන්නේ. අන්නේ වර්තමානයේ සිත බිඳෙන එකට අපි කියන්නේ ක්ෂණික මරණය. ඒ කියන්නේ මරණේ තුන් ආකාරයකින් අපි පැහැදිලි කරේ. මරණංච පජානාති කියලා අපි මේකටම සම්බන්ධ දේශනාවක් කරලා තිනවා ඊයේ හෝ පෙරේද. මේ ගැනම තවදුරටත් පැහැදිලි කරලා කියලා තිනවා. එතකොට ක්ෂණික මරණය කියලා කියන්නේ මොනවද? මේ පින්නතුන් මේ සිත බිඳී යාම කියන එක. එතකොට මරණයට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? මරණයට ප්‍රත්‍ය වෙන්නේ ජාතිය, ඉපදිච්ච එක. එතකොට මොන ඉපදිච්ච එකද? මේ සිත ඉපදිච්ච එක. සිත ඉපදුනොත් නේ බිඳිලා යන්න වෙන්නේ. ඉපදිච්ච ඉපදුන් නැති සිතක් කොහෙද බිඳෙන්නේ? බිඳෙන්නේ නැහනේ. එතකොට ඉපදිච්ච කම නිසා තමයි බිඳියාම සාධාරණ වෙන්නේ. ඉපදුන් නැති ඒවා මොකක්වත් බිඳෙන්නේ නැහැ. බිඳෙන්න ඉපදෙන්නම ඕන. සිත, ඒ කියන්නේ යම් දෙයක් සිත විතරක් නෙමෙයි, ඕනෑම දෙයක් බිඳෙන්න නම් හටගන්නම ඕන. හට නොගත්ත එකම එක දෙයක්වත් බිඳෙන්නේ නැහැ. එතකොට මේ යම් තැනක හටගෙන බිඳෙන කම තියනවා නම් සවිඥානික தත්ත්වය තුල දුක තියෙනවමයි. හටගෙන බිඳෙනකම තියෙනවා නම් සවිඥානික தත්ත්වය තුල දුක තියෙනවමයි. ඒ කියන්නේ අවිඥානික දේවල් වලටත් සකස් කරලා සකස් වීම ඇතුළේ බිඳියාමක් තියෙනවා. දැන් පිංගම් කෝප කැඩුනා කියලා පිංගම් කෝප වලට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඒ පිංගම් කෝප ඇසුරු කරන පිංගම් කෝප පාවිච්චි කරන අපිට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ සවිඥානිකත්වයේ තියෙන තැනක අවිඥානික ලෝකයේ බිඳියාම පවා යාට මහ බරපතල කනස්සල්ලක් උපද්දවනවා. දැන් මේ පිනතුන් කියන්නේ මේ සිත බිඳී යාමත් දැන් අනාත්මය බලන්න බෑ. මේක හොඳට තේරුම් ගන්නේ නැතුව ඇත්තටම මෙන්න මේ විමර්ශනයේ තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව අනුදැන වදාලේ මේ 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 විග්‍රහය. එතකොට මොකද්ද මේ විග්‍රහය? පින්වත්නි, මේ සිතේ බිඳී යාම කියන්නේ සිත හටගත්ත කම නිසා වෙන දෙයක්. එතකොට සිත හටගත්තොත් බිඳෙනවාමයි. එතකොට මේ සිත හටගත්තා කියලා කියන්නේ, සිත හටගත්තා කියලා කියන්නේ අර මරණයට සාපේක්ෂව තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හට ගැනීමට සාපේක්ෂව තමයි මරණය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ සාපේක්ෂතාවයේ විසින් තමයි මේ ඇතිවීම නැතිවීම දෙක යා කරලා තියෙන්නේ. එතකොට සිත බිඳී යාම සිද්ධ වෙන්නේ කුමක් නිසාද? සිත හටගෙන තියෙන නිසා. ඇත්තටම සිත බිඳියාම කියලා මේ පිනතුන් අහන්නේ මේ වර්තමානයේ සිත බිඳින කමනි. වර්තමානයේ ওই පිනතුන්ලාගේ සිත බිඳින කම ගැන තමයි මේ අහන්නේ. වර්තමානයේ සිත් ප්‍රවාහය බිඳින එක ගැන තමයි අහන්නේ. වර්තමානයේ සිත හටගන්නේ, වර්තමානයේ සිත හට නොගත්තොත් බිඳිලා යන්නේ නැහැ. එහෙනම් බිඳීමට ප්‍රත්‍ය වෙන්නේ හට ගැනීමමයි. දැන් අපි බලමු සිත හටගෙන බිඳෙන එකමද දුක? නෑ, හටගෙන බිඳෙන එකම දුක නෑ. ඒ නිසා තමයි කෙලෙස් නැති කෙනෙකුට සිත හටගෙන බිඳිනකොට යාට කිසිම ප්‍රශ්නයක් නෑ. දාඩිය දාන්නේ නෑ, කනස්සල්ලක් නෑ, පීඩාවක් නෑ. ඒක ධර්මතාවයක් විදියට දකිනවා විනා වෙන මොකක්වත් නෑ. එහෙනම් මේ සිත හටගෙන බිඳෙන එක නෙමෙයි ප්‍රශ්නේ. සිත හටගෙන බිඳෙන කම නෙමෙයි ප්‍රශ්නේ. වෙන ප්‍රශ්නයක් තියෙනවා. සිත හටගෙන බිඳෙන හැමෝටම දුක්ඛස්කන්ධයක් හටගන්නේ නැහැ. සිත හටගෙන බිඳෙන හැමෝටම දුක උරුම නැහැ. සිත හටගෙන බිඳෙන එක ඇතුලේ ධර්මතාවයක් විදියට එයා ඒක දකිනකොට දුක නැහැ. එහෙනම් සිත බිඳෙන්නේ හටගත්ත කම නිසා, සිත බිඳෙන්නේ හටගත්ත කම නිසා හටගෙන බිඳෙන එක හැමෝටම දුකක් වෙන්නේ නැහැ. හටගෙන බිඳෙන එක දුකක් වෙන්නේ තමන් තුල කෙලෙස් සහගත කම තියෙන කෙනෙකුට. හටගෙන බිඳෙන එක හැමෝටම දුකක් වෙන්නේ නැහැ. හරි. එහෙමනම් සිත හටගෙන බිඳී යන්නේ ධර්මතාවයක් විදියට නයි. ඒක හැමෝම තුල වෙන දෙයක් නක්. ඒක කාටවත් අතික්‍රමණය කරන්න බැරි නම් සිත හටගෙන බිඳෙනවා කියන්නේ මොකද්ද? දැන් අපි යන්නේ ඒක තමයි බලන්න ඕන. එතකොට සිත හටගෙන බිඳෙනවා කියන එක ධර්මතාවයක්. සිත හටගෙන බිඳෙනවා කියන එක පින්වත්නි ඒක කිසිම කෙනෙකුට බුදු වුණත් රහත් වුණත් මොන මට්ටමට ආවත් ඒක අතික්‍රමණය කරන්න බෑ සිත හටගෙන බිඳෙනවාමයි. එතකොට දැන් අපි සිත හටගෙන බිඳෙන එක අවබෝධ කරන්න ඕනේයි. අවබෝධ කරාම තමයි සිත හටගෙන බිඳෙනකොට දුක හටගන්නේ නැත්තේ. එතකොට හරි සිත හටගෙන බිඳෙන එකේ මොනවද අවබෝධ කරන්න තියෙන්නේ? මේ පින්තුන් කියන එක අනාත්මය. සිත හටගෙන බිඳෙන එකේ ඇතුලේ අවබෝධ කරන්න තියෙන්නේ අනාත්මය. එතකොට සිත හටගෙන බිඳෙන එක ඇතුලේ අනාත්මය අවබෝධ කළාම සිත වෙනද වගේම හටගෙන බිඳෙනවා. හැබැයි දුක කියන එක උරුම වෙන්නේ නැහැ. දුක කියන එක නැහැ. දැන් අපි බලමු මේ සිත හටගෙන බිඳෙන එක ඇතුලේ අපිට කොහොමද දුක හැදෙන්නේ කියලා. සිත හටගෙන බිඳෙනකොට කොහොමද දුක හැදෙන්නේ? පින්වත්නි සිත හටගත්තා කියලා කියන්නේ පංචස්කන්ධයට. සිත හටගන්නවා කියලා කියන්නේ පංචස්කන්ධයට. සිත බිඳෙනවා කියලා කියන්නේ පංචස්කන්ධේ විඳියාමට. එතකොට සිත හටගන්නකොට අපිට මොකද්ද වෙන්නේ? දැන් අපි මේ කියන්නේ මොකද්ද? අපිට අනාත්මේ ප්‍රකට නැහැ. අපේ සිත හටගෙන බිඳෙනවා. රහතන් වහන්සේලාගේ සිත හටගෙන බිඳෙනවා. හැබැයි රහතන් වහන්සේලාට සිත හටගෙන බිඳෙනකොට රහතන් වහන්සේලාට කිසිම දුකක් නැහැ. කනස්සල්ලක් නැහැ. පීඩාවක් නැහැ. රහතන් වහන්සේලාට සිත හටගෙන බිඳෙනකොට උන්වහන්සේලා ඒක ධර්මතාවයක් විදිහට දකින උන්වහන්සේලාගේ අවබෝධය මොකද්ද? අනාත්මය පිහිටලා, අනාත්මය ප්‍රකට වෙලා. නමුත් දැන් අපිත් සිත හටගෙන බිඳෙනවා. නමුත් සිත හටගෙන බිඳෙනකොට ඒ හටගෙන බිඳෙන සිත පදනම් කරගෙන අපිට දුක තියෙනවා. ඇයි දුක තියෙන්නේ? සිත හටගෙන බිඳෙන කම පිළිබඳ අපට කිසිම අවබෝධයක් නැහැ. ධර්මතාවයක් විදිහට අපි දකින්නේ නැහැ. එතකොට දැන් අපි බලමු සිත දැන් අපි දැන් තේරෙනවා සිත බිඳෙන එක තමයි මරණය. සිත බිඳියාම මරණය. ඒකනේ බුද්ධ ශාසනයේ කිව්වේ මහණෙනි මේ තුන් භවයේ ආනු යන සත්වයා ජරා මරණ වලින් නිදහස් නැහැ කියලා. හොඳට බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනාවල කියලා දේශනා කරලා තියෙනවා. පින්වත් මහණෙනි මේ භවය තුල වාසය කරන හැම සතෙකුටම මේ ජරා මරණ දුක උරුමයි. මේ ජරා මරණ දුක මත පිහිටා තිබෙන්නේ කියලා. ඒක ඔහොම කියනකොට කෙනෙකුට ඉන්න පුළුවන් නෑ. ඉතින් අපි නම් හරි ජරා මරණ දුකෙන් තමයි ඉන්නේ. හැබැයි මේ දෙවිවරුන්ට මොකද්ද ජරා මරණ දුක? දෙවිවරුන්ට ජරා මරණ දුකක් තියෙන්න බෑනේ. මොකද දෙවිවරු ලෙඩ වෙන්නේ නෑ. දෙවිවරුන්ට අපිට තියෙන මහ බරපතල ප්‍රශ්න නෑනේ. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ තුන් භවය අනු යන සෑම සත්වයෙක්ම ජරා මරණ දුක මත පිහිටාද. ඒකට හේතුව තමයි මේ තුන් භවය අනු යන සත්වයාගේ ස්වභාවය තමයි සිත හටගෙන බිඳෙනවා. දෙවියන්ටත් සිත හටගෙන බිඳෙනවනේ. එතකොට දෙවියන්ගේත් සිත හටගෙන බිඳෙනවා. දෙවියන්ගේත් සිත හටගෙන බිඳෙන නිසා දෙවියොත් දුකෙන් නිදහස් නැහැ. හැබැයි අපි කතා කරන අපි අර ලෙඩ වෙන, වයසට යන, දිරන, කොන්ද කෙලින් තියලා වාඩි වෙන්න බැරි කම ඒවා දෙවියන්ට නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අතර මටත් ඔක ප්‍රශ්නයක් තිබ්බා. කාලෙකට කලින් මේ ධර්ම ඉගෙන ගනිද්දී මේ තුන් භවය අනුව යන සත්වයා ජරා මරණ වලින් නිදහස් නැහැ කිව්වට මේ ජරාව සහ මරණය සම්බන්ධ ඇතැම් අත්දැකීම් දෙවියන්ටවත් නැහැනි. දැන් ජරාවට පත්වීම් කියලා එකක් දෙවියන්ට නැහැනේ. ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලේ කියලා අපිට හිතුණාට දැන් අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ජරා මරණ මේ මරණය කියලා බුද්ධ ශාසනයේ පෙන්වන්නේ මේ සිත බිඳෙන එක. එතකොට අර අපි ජීවිතයේ අවුරුදු 80ක් 90ක් ඉඳලා අන්තිමටම මැරිලා යන එක ඒ මැරෙන එකත් මරණය තමයි. ඒකනේ මරණය අපි ප්‍රභේදගත කළේ. මරණය මෙන්න මෙහෙම මෙහෙම අවස්ථා කීපයක් මරණය සම්බන්ධ තියෙනවා. ආක්ෂණික මරණ, සම්මුති මරණ, සමුච්ඡේද මරණ කියලා වර්ගීකරණය කළ ඒකනේ. නමුත් අපි මෙහි කතා කරන්නේ පුද්ගලයාගේ මරණය විතරයි. අනේ උපන් සත්වයා මැරෙනවා නේද, මේ ජීවිතේ මොකද්ද වටිනාකම් බලන්නකො මැරිලා යනවා නේ කියලා මිනිස්සු කතාව වහලා දානවා. පාංශකූලයකට ගියත් හාමුදුරුවරු බණ කියනවා අනේ ඉපදිච්ච සත්වයා මැරිලා යනවා නේද. අපි ඒව අහගෙන ඉඳලා ඇත්ත තමයි ජීවිතේ වැඩක් නැහැ කියලා අපි ගෙදර එනවා. නමුත් අපි ඒක නෙමෙයි අවබෝධ කරන්න ඕනේ. මොකද්ද? සිත හටගන්න එක ජාතිය, සිත බිඳෙන එක මරණය. ඕකට තමයි ජාති ජරා මරණ කියලා කියන්නේ. සිත හටගන්න එක ජාතිය, සිත බිඳෙන එක මරණය. ඒකනි හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ ජාතියත් මරණයත් දෙක සත්වයාට පනවලා තියෙනවා. හැම අවස්ථාවේ හැම අවස්ථාවකම සිත බිඳෙනවනේ. එතකොට දැන් මේක ඊටාම වැදගත් දෙයක් තමයි සිත බිඳී යාම ඇතුලේ මේ කොහොමද දුක හැදෙන්නේ දැන් සිත හටගෙන බිඳෙන එක ඇතුලේ අපිට කොහොමද දුක හැදෙන්නේ පින්වත්නි මේ සිත හට ගැනීම කියලා කියන්නේ අපි මන් අපි කල්පනා කරනකොට ඔයාලට තේරෙන්නම කියනවා නම් සිත හට ගන්න මේ මේ සිතේ හට ගැනීම කියලා කියන්නේ අපි කල්පනා කරනකොට අපි තුල පංචස්කන්ධය හට ගන්න එක ඒ පංචස්කන්ධය හට ගැනීමෙන් තමයි අපේ මනස තුල ලෝකය මැවෙන්නේ ඔන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ පංච දැන් අපිට සිතේ හට ගැනීම කියලා කියන්නේ පංචස්කන්ධයේම හට ගැනීම එතකොට මේ බිඳියාම කියලා සිත බිඳියාම කියලා කියන්නේ මොකද හටගත් පංචස්කන්ධය බිඳියාම එතකොට පංචස්කන්ධය හට ගැනීමෙන් තමයි පින්වත්නි අපි තුල ලෝකය කියලා එකක් උපදින්නේ නන්තර බලන්නකෝ මේ වෙලාවේ පංචස්කන්ධයක් හට ගන්න නිසා තමයි ඔය පින්නතුන්ලාට බණ කියන හාමුදුරුවෝ කෙනෙක් මුණ ගැහෙන්නේ බණ හොඳයි තමයි නමුත් මාව ඔබට මුණ ගැහෙන්නේ ඔබ තුල නැවත නැවත පංචස්කන්ධයේ පහළවන නිසා. එතකොට දැන් ඒ කියන්නේ ඔබේ ලෝකයේ තුල මා උපදින එකත් මගේ ලෝකයේ තුල ඔබ උපදින එකත් පංචස්කන්ධයේ පහළවීම. දැන් මට මෙතනට ආවහම බණ කියන මාව ඉන්නවා කියලා පේන මට්ටම නම් මට ධර්මාසනේ තියෙන්නේ බණ අහන දායකයෝ එළියේ ඉන්නවා කියන මට්ටම නම් තියෙන්නේ මගේ ලෝකේ දායකයෝ ඉපදිලා තියෙනවා. බණහන ශ්‍රාවකයව ඉපදිලා තියෙනවා. ඔයාලා තුලත් බණ දේශනා කරන දේශකෙක් ඕගොල්ලන්ගේ ලෝකයේ තුල ඉපදිලා තියෙනවා. ඒ කියන්නේ දේශකේ අනු ඕගොල්ලෝ කල්පනා කරන්නේ තවදුරටත් විතර්ක කරනවා. අර පංචස්කන්ධේ පහළවීම ඇතුලේ ඒ දේශකේ අනුව විමස විමසා බලන්න පුරුදු වෙනවා. ඒතර මේ ගතිය ඉපදෙන්නේ කුමක් නිසාද? මේ ගතිය ඉපදීම තමයි ජාතිය කියලා කියන්නේ. එතකොට ඒ ගතිය බිඳී යාම තමයි මරණය කියලා කියන්නේ. එතකොට ඔබට හැම වෙලාවකම ශ්‍රාවකයෙකුත් ඉන්න, දේශකයෙකුත් ඉන්න මට්ටමට ලෝකයේ වැටහෙන එක තියෙන්නේ කල්පනා වෙන එක. අන්නේ කල්පනා වෙන එක තමයි ලෝකය කියලා කියන්නේ අපි. කල්පනා වෙනවා. මොකද්ද මේ වෙලාවේ තමයි කල්පනා වෙන්නේ. බණ කියන දේශකයත් ඕගොල්ලන්ගේ ලෝකයේ උපදිනවා, බණත් ඕගොල්ලන්ගේ ලෝකයේ උපදිනවා. ඊට පස්සේ බණාහන ශ්‍රාවකත්වයත් ඔයාලගේ ලෝකේ උපදිනවා. ඒක අයිති මේ ශාලාවේ සන්දර්භයට විතරයි. මෙතනින් එළියට ගියාට පස්සේ අපිට ඒ සන්දර්භයක් නැහැ. හැබැයි මේ ලෝකේ මේක තමයි ඇත්තම ලෝකේ ඉපදීම. මේ සිතේ මේ මේ මේක තමයි සිත සමුදේ වීම සහ සිත බිඳියාම කියලා කියන්නේ. දැන් මේ විදියට ලෝකය හටගන්නව නම් හටගන්නේක ඇතුළේ දැන් බුද්ධ කාලේ බණ අහලා නිවන් දැකපු අය ඒගොල්ලෝ නිවන් දැක්කේ කොහොමද දන්නවද? ඒගොල්ලෝ ශ්‍රාවකයා දැක්කෙත් නැහැ, දේශකයා දැක්කෙත් නැහැ බණ අහනකොට. එයාලා එයාලගේම සිත තමයි දැක්කේ. පින්වත්නි මේ බණ අහන වෙලාවෙත් Tamanගේම සිත දෙස බලන්න කියනකොට ඒගොල්ලොන්ට ශ්‍රාවකයා පෙනුන්නේ නැහැ, බණ කියන කෙනා පෙනුනේ නැහැ. ඒගොල්ලෝ කලේ ඒගොල්ලන්ගේම සිත දිහා බලපු එක. අන්නේ සිත දිහා බලන්න අවශ්‍ය කොටසට තමයි අපි කියන්නේ ප්‍රඥාව කියලා. බණ අහද්දිම සිත දිහා බලනවා. එතකොට එයාගේ ඇතුලේ ලෝකය ලෝකය උපදින්නේ නැහැ, සිතේ ප්‍රවාහය අවබෝධ කරනවා. එතකොට බණ අහනකොට එයාට ඒ බණ ඇතුලෙන් ශ්‍රාවකයවත් දේශකයවත් පේන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ අපිට හැම වෙලාවකම මේ මෙතනට ඇවිල්ලා කල්පනා කරනකොට බණ අහන වෙලාවට දේශකයව ඕගොල්ලන්ගේ ලෝකයේ තුල උපදිනවා. දේශකයා උපදිනවා. ඒ දේශකයා විතරක් නෙමෙයි උපදින්නේ, ඔබේ ශ්‍රාවකත්වයත් මනස තුල උපදිනවා. ඒ ශ්‍රාවකෙක් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ශ්‍රාවකත්වය අනුව කල්පනා කරනවා. බලන්නකො මම දේශකයා අනුව කල්පනා කරනවා. එච්චරනේ. මම මගේ ඔළුවේ මම දේශකයෙක් කියලා ඉපදිලා තියෙනවා. ඒ අනුව තමයි මම මේ භාවිතයන් තියෙන්නේ, කතා කරන එක කරන්නේ. එතකොට මේ ශ්‍රාවකත්වයේ අණුව තමයි ඔය පින්නතුන්ලා වාඩි වෙලා අසුන් අරගෙන ඉන්නේ. මොකද ඔගොල්ලන්ගේ ඔළුවේ මේ වෙලාව විපදිලා තිනවා මම ශ්‍රාවක. මම තමයි ශ්‍රාවකයා. දේශකයා තමයි ඔබ වහන්සේ. එතකොට ඔබ වහන්සේ දේශකයා, මම ශ්‍රාවකයා කියන ශ්‍රාවකයක් දේශකයක් දෙන්න පුද්ගල භාවයනේ මේක. ශ්‍රාවකත්වයේ හෝ දේශකත්වයේ කියලා කියන්නේ පුද්ගල භාවය. ඒ පුද්ගල භාවයේ මනස තුල උපදිනවා. ඒ මනස තුල උපදින්නේ ඇයි? ඔයාලා මෙතන වාඩි වෙලා ඒ අණුවම කල්පනා කර කර ඉන්න කමට. මෙතන වාඩි වෙලා ඔය පින්නතුන්ලා මොකද කරන්නේ? ඒ අණුව කල්පනා කර කර ඉන්න. එහෙනම් මේ ශ්‍රාවකත්වයේ හෝ දේශකත්වයේ උපදින්නේ කුමක් මතද? ඒ අණුව කල්පනා කර කර ඉන්නකමත්. ශ්‍රාවකත්වයේ හෝ දේශකත්වයේ උපදින්නේ ඒ අණුව කල්පනා කර කර ඉන්නකම් විතරයි. එතකොට කල්පනාව ඇතුලේ තමයි කල්පනාව ඇතුලෙන් තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුල ශ්‍රාවකත්වයේ හෝ දේශකත්වයේ උපදින්නේ මේ වෙලාවේ මේ වෙලාවේ. එතකොට දැන් මේ හොඳට බලන්න, ඒකනි බුදුරජාණන් වහන්සේ නාම සංස්කාරයන්ගේ හට ගැනීම වදාරද්දී අපට වදාලා, පින්වත් මහණෙනි මේ නාම සංස්කාර ටික හට ගන්නකොට මේ පළවෙනියෙන් ඔක්කොම හටගන්නේ මනසිකාරයෙන් කියලා වදාලා ඒකයි. ඒකනි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මනසිකාරයෙන් තමයි වේදනාවද සංඥාවද චේතනාවද ස්පර්ශයද ඔක්කොම හටගන්නේ. ඒ නිසා තමයි මනසිකාරේ උඩින්ම තියලා තියෙන්නේ. මොකද මනසිකාරයේ නොකලොත් පින්වත්නි ස්පර්ශේ නැහැ. ස්පර්ශය කියලා මෙතන ස්පර්ශේ නාම සංස්කාරයක් වෙන්නේ කොහොමද? ස්පර්ශේ තියෙන්නේ විඥානය. ස්පර්ශය ඇතුලේ තියෙන විඥානය. ඒ නිසා තමයි ඒක නාම සංස්කාරයක් කියලා කියන්නේ. පස්ස කියලා කියනකොට විඥානයේ පහළ වීම කියලා නේ කියන්නේ. රූප පේන මට්ටමේදී චක්කු විඥානයේ පහළ වීම එක තමයි ස්පර්ශය. ඒක පහළ වෙන්නේ මොකක්ද? උඩීම මනසිකාරයෙන්. මනසිකාරට යටින් තියෙන්නේ මොකද්ද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මනසිකාරට යටින් තියෙන ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ විඥානයේ පහළ වීම. දැන් මේ වෙලාවේ ශ්‍රාවකත්වයේ හෝ දේශකත්වයේ ඔයාලගේ හිතේ උපදින්නේ මොකක් මතද? ශ්‍රාවකත්වයේ හෝ දේශකත්වයේ ඔයාලා තුළ උපදින්නේ ඔයාලා ඒ අනුව මනසිකාරය කර කර ඉන්නවා, කල්පනා කර කර ඉන්නවා, මෙනෙහි කර කර ඉන්නවා. එතකොට මේ මෙනෙහි කර කර ඉන්නකොට මේ මෙනෙහි කිරීම තුළ ඔයාලගේ අභ්‍යන්තරය තුළ මනෝවිඥාණය පහළ වෙනවා. මනෝවිඥාණය පහළ වෙනකොට ඔයාලට මේ සන්දර්භයේ තේරෙනවා. ඉතින් මේක තප්පර ගානක්වත් යන්නේ නැහැ. ඔයාලට තේරෙනවා අපි ඉන්නේ මේ ධර්මශාලාවනේ, මේ බණ කියන මන්දිරියක් ඇතුළේනේ ඉන්නේ. එතකොට මම කවුද? ඔයාලා මම ශ්‍රාවකයා, ඔබ වහන්සේ තමයි දේශකයා කියලා මනස තුළ මනසිකාරයේ කළාම පුද්ගල භාවයක් අට ගන්නවා. ඊට පස්සේ අපිට මොකද? ඒ පුද්ගල භාවයේ අණුව තමයි එතනින් එහාට අපි වැඩ කරන්නේ. දැන් ඒ කාලේ පුද්ගල භාවයේ උපදින්නේ නැහැ. අර දේශකයාව ධර්මී කියනකොට එයා එයාගේම ඇතුළාන්තයේ දිහා බලන්න පුරුදුනා. එතකොට එයා බණහල නැගිට්ටි සෝතාපන්න ශ්‍රාවකෙක් විදියට. අපිට බෑ මේ අපිට බැරි හේතුව තමයි අපි මේ බණ අහගෙන ඉන්න හැම වෙලාවකම ශ්‍රාවකත්වයයි දේශකත්වයයි නඩත්තු කරනවා. ඒක තමයි අපි කියන්නේ පුද්ගල භාවයෙන් නඩත්තු කරනවා කියලා. ඇයි ඒක වෙන්නේ? ඒක මානසිකාරය කරනකොට වෙන්නේ. එතකොට ඒක ඇතුලේ අනාත්මය බලන් ඉඩ නැහැ. ඇයි මේ කියනේ වණුව කල්පනා කර කර ඉන්න වෙලානේ? අනාත්මය අනුව බලන් ඉඩක් නැහැ. අන්න ඔය පුද්ගල භාවයේ ඉපදීම තමයි සිතේ පුද්ගල භාවයේ ඉපදීම තමයි සිතේ හට ගැනීම කියන්නේ. ඒ හට ගැනීම බිඳියාම තමයි සිත් ප්‍රවාහයේ බිඳියාම කියන්නේ. ඒක බිඳියන්නේ නැවත නැවත අලුත් අලුත් අරමුණු දේශකයක් දෙනවා අපිට. මේ වටපිටාවෙන් නැවත අලුත් අලුත් අරමුණු අපට හම්බ වෙනවා. ඒ හම්බෙන්න අර මානසිකාරයේ ඒ පැත්තට දුවන්න ගන්නවා. ඒ පැත්තට දුවනකොට මානසිකාරයට අනුව නැවත නැවත සිත සමුදේ වෙන්න පටන් ගන්නවා. දැන් මේ බණ අහගෙන හිටියට මේ වටපිටාව බලනකොට මේ කැමරා පේනවා, මේ ලයිට් පේනවා. වටපිටාවේ ගොඩ ඊට පස්සේ එළියෙන් ශබ්ද බද්ද ඇහෙන්න පුළුවන්. ඒ වටත් අපේ අවධානය යනවා. මේ මානසිකාරයේ හැම වෙලාවකම එක එක පැතිවලට යනකොට මේ අර දේශකයෙකුත් ඉන්න, ශ්‍රාවකයෙකුත් ඉන්න මට්ටම මතම පිහිටලා ඒ අනුවම විමස විමස ඉන්න පුළුවන්කමක් නැහැ. අලුත් අලුත් ආරම්මණ වලින් සිත වෙලා ගන්න පටන් ගන්නවා. එතකොට අර පරණ හටගත්ත සිත් ඔක්කොම බිඳි බිඳි යනවා. එතකොට ආයෙත් ඔය පින්නතු මොකද කරන්නේ? ආයෙත් ඒ සද්දයේ පැත්තට අවධානය යවන්නේ නැතුව, මේ එළියේ තියෙන රූපවලට අවධානය යවන්නේ නැතුව දැන් ඕගොල්ලන්ට අර ප්‍රධාන ප්‍රස්තුත මොකද්ද? මම ශ්‍රාවකයා, ඔබ වහන්සේ දේශකයා කියන සන්දර්භයට නැවත නැවත එන්න පටන් ගන්නවා. නැවත නැවත එන. ඇයි මෙතනට ආපු ප්‍රධාන කෘත්‍යනේ? නමුත් මේ නැවත නැවත මෙතනට එන්න වෙලා තියෙන්නේ මේ වටපිටාවේ තියෙන අලුත් අලුත් අරමුණු අනුව සිත සමුදේවන නිසා. අලුත් අලුත් අරමුණු අත සිත සමුදේවන නිසා ඕගොල්ලන්ට සිද්ධ වෙනවා මොකද්ද? ප්‍රධාන ප්‍රස්තුතයේ තියෙන ප්‍රධාන වැඩක්, ඕගොල්ලන්ගේ ශ්‍රාවකත්වයේ මගේ දේශකත්වයේ කියන ප්‍රධාන සන්දර්භයක් තියෙනවානේ. අපි හෝරාවක්, අපි අතර සුසංයෝගයක්. ඒ සුසංයෝගයට නැවත නැවත හිතේනවා. ඔන්න ඔය වගේම තමයි සත්‍ය අවබෝධයට පත් වුනාම අනාත්මය ප්‍රකට වෙන්නෙත් ඔය වගේ. හැම වෙලාවකම හැම දෙයක්ම අනාත්මයි කියලා පේන්නේ නැහැ. ශ්‍රාවකත්වයේ ඒ කියන්නේ දැන් මේ පිනතුන් අහලා තිනවනේ මේකේ තම අනාත්මය කියන්නේ අනාත්මය කියන්නේ මේ gedara iddiya හැම වෙලාවෙම ප්‍රකට වෙන එකක් නෙමෙයි හරියට මේ බණ හද්දාව වගේ මොකද්ද මේ බණ අහගෙනදී අලුත් අලුත් අරමුණු ඔයාලට ගෝචර වෙනවා නමුත් ප්‍රධාන වැඩේ මොකද්ද මම ශ්‍රාවකයා ඔබ වහන්සේ දේශකයා කියලා පුද්ගල භාවයක් ඇතුලේ තමයි ඔය පිනතුන්ලා බණ හඬ ඇවිල්ලත් වාඩි වෙලා ඉන්නේ ඒ අණුව තමයි ඔයගොල්ලෝ ඒ අණුව කල්පනා කර කර මානසිකාරය කර කර ඒ අණුව සිත පවත්වනකොට අලුත් අලුත් අරමුණු ඇහෙනවා එළියෙන් සද්ද බද්ද ඇහෙනවා මේ වටපිටාවේ දේවල් පේනවා එක එක දේවල් ඔයගොල්ලන්ට එද මුණ ගැහෙනකොට මොකද වෙන්නේ අර සිත බිඳිලා ඒ පැත්තෙන් මානසිකාරය වෙනකොට ඒ ඒ පැති වලින් සිත සමුදේ වෙන්න පටන් ගන්නවා හැබැයි එහෙම සිත සමුදේ වුණාට ඔය පින්නතුන්ලා නැවත නැවත මානසිකාරය වෙනවා මොකද නේ මම ශ්‍රාවකයානේ මේ හාඳුරු දේශකයානේ අපේ මේ හෝරාවේ ප්‍රධාන වැඩක් තියෙනවානේ බණ කියන එක ඒ නිසා නැවත නැවත මේ ධර්මයට මෙන්න ඕනේ කියලා ඔය පින්නතුන්ලා ඒ සද්දේ පැත්තට පුළුවන් තරම් අවධානය යොමු නොකොට මේ ධර්මයට මෙන්න හදන. ඔන්න ඔය වගේම තමයි සත්‍ය අවබෝධයට පත් වෙච්ච කෙනාගේ සිත. අනාත්මය මුළු ජීවිතේම ප්‍රකටයි හැම වෙලාවකම නෑ. වෙන වෙන අරමුණුත් එක්කත් ගනුදෙනු කරනවා උයන පිහින කටයුතු කරනවා gedara dorē වැඩපල කරනවා සුපුරුදු දිනචර්යාව ගෙවනවා නමුත් අර අනාත්මය කියන එකට නැවත නැවත යාගී සිතේනවා රහත් අවබෝධයට පත් වුණාම අන්නේ එහෙමයි නැතුව මේ අනාත්මයි අනාත්මයි කියලා බිම් බලාගෙන මේකම කර කර ඉන්නේ දැන් මෙතන බණ හණ්ඩාවට ඔය පින්නතුන්ලා දිගටම බණ හන්නේ නෑනේ දැන් මේ බණ හණ්ඩාවට මේ බණ අතරෙම මානසිකාර එක එක පැති වලට යනවා හැබැයි ඔයාලගේ ඇතුලේ යටිහිතේ තියෙනවා ප්‍රධාන ප්‍රස්තුතය මොකද්ද ආවේ බණහඬ ආවේ බණහඬ එතකොට බණහඬ ආවා කියලා එක දිගට බණ ඇහින්නෙත් නෑ ඒ අනුව මානසිකාරය වෙන්නෙත් නෑ මේ දහසකුත් දේවල් මානසිකාරය වෙනවා මේ බාහිර පැත්තට සිත වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා එහෙම වික්ෂිප්ත වෙනකොට අපි සමාහට හැරිලත් බලනවා වටපිටත් බලනවා එළියෙන් බරපතල සද්දයක් ආවොත් අපි බණහනක ඒ වෙලාවෙම අපේ මානසික අවධානය ස්වයංව ඒ පැත්තට යනවා එහෙම ගියාට ආයෙත් මෙතනට එනවා අන්න ඔය වගේ අනාත්මේ ප්‍රකට වුණාට පස්සේ ඒ අනාත්මේ මත පිහිටලා තමයි ඉන්නේ නමුත් සිතේ ආවේනික తත්වයම අනාත්මේ නෙමේ නමුත් ප්‍රධාන ප්‍රස්තුතේ අනාත්මේ රහතන් වහන්සේලාගේ ස්වභාවය ඔන්න ඔය වගේ එක එතකොට මේ අනාත්මයම හැම වෙලාවකම නැහැ අනාත්මයි කියන එකම තමන්ගේ සිත තුළ හැම වෙලාවකම නැහැ නමුත් අනාත්මය තමයි ප්‍රධාන ප්‍රස්තුතය. මෙතනට ආපු ඕගොල්ලන්ගේ ප්‍රධාන වැඩේ බණහන එක වගේ. නමුත් වෙන අරමුණු අස්සෙත් ඕගොල්ලන්ගේ හිත හැසිරෙන්න ගන්නවා. එතකොට දැන් මේ සිත සමුදේ වීම, සිත සමුදේ වීම, නිරුද්ධ වීම කියන එක නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒක තමයි බුද්ධ ශාසනයේ ජාති මරණ කියලා හඳුන්වන්නේ. දැන් මේක ඇතුලේ දුක හැදෙන්නේ කොහොමද? මේ බණ අහන්න ආපු කෙනාට පවා ධර්මය කියන දේශකයක් ධර්මය අහන ශ්‍රාවකයක් පේනවා නම් පුද්ගල භාවයේ හිතේ ඉපදිලා තියෙනවා. එහෙනම් බණ අහන්න ආවත් පුද්ගල භාවයේ ඇතුලේ තමයි පෘථග්ජනේකුට එයාගේ කතාව කරන්න වෙලා තියෙන්නේ. බණ අහන්න ආවත් එයාට මේ වැඩේ නවත්තලා දාන්න පුළුවන් කමක් නැහැ. බණ අහන්න ආවත් ඔයාලට දේශකයව පේන්න ගන්නවා. බණ අහන්න ආවත් අහන්න ආපු ඔබේ ශ්‍රාවකත්වයේ පේන්න ගන්නවා. ඒතර මේ හෝරාව තුලම ඔබේ ශ්‍රාවකත්වය සහ මගේ දේශකත්වය නඩත්තු කරන්න පටන් ගන්නවා. මමත් එහෙමයි. ඒතර මෙන්න මේ ශ්‍රාවකත්වය හෝ දේශකත්වය නඩත්තු කරන්න හදන එක තමයි දුක කියලා කියන්නේ. දැන් හොඳට කල්පනා කරන්න ඒක සාපේක්ෂව උපදින්නේ. මං ඔය පැත්තේ නම් මම දේශකයන්නේ මමත් ශ්‍රාවකයා. එහෙනම් මේ සිත තුළ සමුදය වෙන පුද්ගල භාවය පවතින්නේ ඒක යථාර්ථයක් නෙමෙයි ඒක සාපේක්ෂව තමයි පවතින්නේ ශ්‍රාවකයාට සාපේක්ෂව තමයි දේශකයා වෙන්නේ දේශකයාට සාපේක්ෂව තමයි ශ්‍රාවකයා වෙන්නේ එතකොට දැන් මං ඔය පැත්තේ නම් වාඩි වෙලා ඉන්නේ මම පොඩ්ඩක් කොහෙට ඇවිල්ලා වාඩි වෙන්න විතරයි ඕන එතකොට මම ශ්‍රාවකයා වෙනවා මේ පැත්තේ වාඩි වෙච්ච කෙනා දේශකයා වෙනවා මේ පුද්ගල භාවය අපි තුල පැනවෙනවා. ඒතර මේ කියන්නේ මොකද්ද? සිත කොහොමත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. සමුදය නිරුද්ධ වෙලා යනවා. සිත කොහොමත් බිඳි බිඳි යනවා. එතකොට සිතේ බිඳීම කියන එක ඇතුලේ සිත බිඳෙන්නේ සිත හටගත්ත නිසා. සිත හටගන්නවා කියලා කිව්වේ මොකද්ද? සිත හටගන්නවා කියන්නේ Taman කල්පනා කරනකොට ශ්‍රාවකයයි දේශකයයි දෙන වැටහෙන එක. අම්මයි පුතයි වැටහෙන එක. එතකොට මේ ශ්‍රාවකයා හෝ දේශකයාව වැටෙන්නේ මානසිකාරයකලුත් විතරයිනේ. දැන් මේ බණ ඇහෙනකොට ඔයාලට ශ්‍රාවකත්වයේ වැටෙන්නේ නැහනේ. දේශකත්වයේ වැටෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ අනුව කල්පනා කරනවා. හැබැයි ඔයගොල්ලෝ බණ අහන එක නවත්තලා කල්පනා කරනකොට මේ හාඳුරු කවුද කියලා එතකොට ආ මේ හාඳුරුනේ බණ කියන දේශකයා කියලා වැටෙනවා. ඒක හැම වෙලාවකම නැහැ. මම දන්නේ මේක කොච්චර තේරෙනවද කියලා. ඒක හැම වෙලාවකම නැහැ. බණ අහගෙන ඉද්දිත් ඔයාලට මේ හාඳුරු ශ්‍රාවකයා මේ හාඳුරු ශ්‍රාවකයා කියන එකක් නැහැ. පුද්ගල භාවයක් නැහැ. ඔගොල්ලෝ මම කියන දේට අනුව මානසිකාරය කර කර ඉන්නවා. හැබැයි ඔයගොල්ලෝ කල්පනා කළොත් මේ හාඳුරු කවුද මම කවුද කියලා කල්පනා කළොත් මම ශ්‍රාවකයා ඔබ වහන්සේ තමයි දේශකයා කියලා පුද්ගල භාවයේ මනස තුල උපදිනවා. ඒතර කෙනෙක් ආ කියන්න පුළුවන් පුද්ගල භාවයේ නැතුව බණ අහන්න බෑනේ කියලා. පුළුවන් බණ අහන්න. හැම වෙලාවකම ඕගොල්ලන්ට මම මේ හාඳුරෝ ශ්‍රාවක දේශකයා දේශකයා කියලා එකක් නැහෙනි. මම කියන වචන වලට අනුව ඕගොල්ලෝ කල්පනා කරනවා මිසක් මේ හාමුදුරෝ දේශකයා අපි ශ්‍රාවකයා කියලා පුද්ගල භාවයේ මනස තුල හටගන්නේ. එතකොට මේ පුද්ගල භාවයේ හටගන්නේ කුමක් නිසාද? සාපේක්ෂව. ඔබ වහන්සේ තමයි දේශකයා මම ශ්‍රාවකයා කියන එක තීරණය වෙන්නේ සාපේක්ෂව. ඒ කියන්නේ මම ඉන්න තැන අනුවයි ඕගොල්ලෝ එහෙම පුද්ගල භාවයක් ඔළුවේ හදාගෙන තියෙන්නේ. මමත් ඔය පැත්තෙම වාඩි වුණොත් එහෙම ඔය පින්නතුන්ලාගේ අවධානය මේ පැත්තට නම් තියෙන්නේ, මගේත් අවධානය මේ පැත්තට නම් තියෙන්නේ. මම එදාට ශ්‍රාවකයා, මම දේශකයා නෙමෙයි. එතකොට මෙතනට බණ කියන කෙනේ ස්වාමීන් වහන්සේ නමක් ආවොත් මමත් ඕගොල්ලන්ගේ පැත්තෙම වාඩි වුණොත් අපි ඔක්කොම ශ්‍රාවකයෝ. ඒ හාඳුරෝ තමයි දේශකයා වෙන්නේ. එතකොට ශ්‍රාවකයාට සාපේක්ෂව දේශකයා, දේශකයාට සාපේක්ෂව තමයි ශ්‍රාවකයා. ඔන්න ඔය සාපේක්ෂතාවය බිඳලා දාන එක තමයි අරහත්වය කියලා කියන්නේ. ඒ සාපේක්ෂතාවයේ බින්දහම මාන්නේ කියලා එකක් එන්නෙම නැහැ. ජීවිත මඳ එහෙම ඉන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් කා ඒක නේ අර සාරිපුත්තයන් වහන්සේ පොඩි හාඳුරු කෙනකින් බණ අහලා තියෙන්නේ. ඒ සාපේක්ෂෝ බලන්නේ. සාපේක්ෂෝ බලනකොට තමයි වැටහෙන්නේ මම පළවෙනි ශ්‍රාවක අන්න පුද්ගල භාවයේ උපදිනවා. මම පළවෙනි ශ්‍රාවකයා, මෙයා කවුද? මෙයා මේ පොඩි හාඳුරු කෙනෙක් නේ. කියනකේනවා මම මොකටද මේ පොඩි හාඳුරු කෙනෙක්ගෙන් බණ අහන්නේ කියලා අර පුද්ගල භාවයේ ඉදිරිපත් වුණාම ඒක වටේට කෙලස් උපදින්න ගන්නවා. දැන් සාරිපුත්තයන් වහන්සේට ඒ සාපේක්ෂතාවේ නැහැ. ඒ සාපේක්ෂතාවේ නැත්තම් මොකද්ද? ඒක නිර්පේක්ෂකයි. නිර්වාණය නිර්පේක්ෂකයි. නිවන කියන්නේ සාපේක්ෂකමක් නැහැ. ඒකයි පොඩි හාඳුරු කෙනෙක්ගෙන් අර මන්තානි පුත්ත පුන්න කියන පුංචි හාමුදුරුව කෙනෙක්ගෙන් පොඩි හාමුදුරු. ඒ හාමුදුරුවන්ගෙන් සාරිපුත්තයන් වහන්සේ පින්වත්නි බිම හොඳට වාඩි වෙලා සිවුර ඒකාංශ කරලා අත් දෙක එකතු කරලා වැඳගෙන බණ අහලා තියෙනවා. මෙහෙම අපි දැන් වැඳගෙන බණ අහලා තියෙනවා පොඩි හාඳුරු කෙනෙක්ගේ. කවුද මේ අහලා තියෙන්නේ? මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ. බණ අහලා ඉවර වෙලත් මොකද කිව්වේ? අනේ ආයුෂ්මතුනි, හරි ලස්සනයි බණ. මිහිරට බණ කිව්වා. සප්ත විසුද්ධිය ගැන තමයි එදා බණ කියලා තියෙන්නේ. ඉවර වෙනකන් ඒක විනාඩි 10ක් 15ක් නම් කමන්නේ නැහැ. කොතනවත් කියලා නැහැ. ඕක මෙහෙම කිව්වා නම් හොඳයි. එහෙම කියලා නැහැ. ඕක මෙන්න මේ විදියට කිව්වා නම් තමයි ආයුෂ්මතුනි හොඳ. කවදාවත් කියලා නැහැ. අත් දෙකත් වැඳගෙන සිවුර ඒකාංශ කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඉවර වෙනකම්ම බණ අහලා ඒකට සාදුකාරක් දීලා කියනවා මිහිරි බණ. හරිම ලස්සනයි ඔබ වහන්සේගේ දේශනාව. මේසා මිහිරට බණ කියපු ඔබ වහන්සේ කවුද? එහෙමයි අහන්නේ. ඔබ වහන්සේ කවුද? එතකොට ඒ ඔබ වහන්සේ කවුද කියලා අහන එකෙන්ම ඒකෙන් තේරෙනවා, ඒ හාඳුරු උත්තර දෙන විදියෙන්ම තේරෙනවා උන්වහන්සේත් නිකලෙස් බව. කොහොමද? උන්වහන්සේ කියන්නේ අර තමන්ගේ වතගොත නෙමෙයි කියන්නේ. තමන්ව අඳුන්වල දෙන්න පුළුවන් උපේක්ෂා සාගත හොඳම ක්‍රමේ පාවිච්චි කරන්න. එතකොට ඒ හාමුදුරුව එහෙම කිව්වහම මම තමයි මේ ඒ හාමුදුරුව තමන්ව අඳුන්වල දුන්නාම උන්වහන්සේ තමයි තේරුම් ගන්නෙ. කොහොමද? සාදු සාදු, මේ තමයි මේ බුද්ධ ශාසනයේ මිහිරිවටම බණ කියන, මිහිරටම බණ කියන අපේ මේ මන්තානි පුත්ත පුන්න ස්වාමින් වහන්සේනි. අනේ උන්වහන්සේගෙන් බණ අහන්න හම්බෙච්ච එක කොච්චර දෙයක්ද බලන සාරිපුත්තයන් වහන්සේ කියන විදිය. ඊට පස්සේ අර දැන් මං එකයි කිව්වේ දේශකයයි ශ්‍රාවකයයි දෙන්නම අපි ධර්මශාලාවේදී නඩත්තු කරනකම් අපි දෙන්නම නිවන් දකින්නේ. ඉතින් දැන් සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා, හරි කමන්නේ, දැන් මේ මෙච්චර වෙලා වාඩි වෙලා බණ අහුවේ ඔබ වහන්සේ කවුද කියලා ඇහුවාම කොහොමද කියන්නේ? ඔබ වහන්සේ කවුද මෙච්චරලා බණ? එතකොට සාරිපුත්තයන් වහන්සේගෙත් බලන්නකො පුද්ගල භාවයක් නැතිකම. උන්වහන්සේ කියන්නේ නැහැ නේ මේ ඇයි ඔබ වහන්සේ දන්නේ නැද්ද මම පළවෙනි ශ්‍රාවකයනි, සාරිපුත්ත කියන්නේ මට නේ, ඔබ වහන්සේ පුදුම කෙනෙක් නේ, මේ බුද්ධාසනේ පළවෙනි ශ්‍රාවකයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් ද ඔයාගේ අම්මා තාත්තා අඳුරගන්න කියලා? එහෙම කියන්නේ. කොහොමද කියන්නේ? මම මගේ අම්මා තමයි සාරී බැමිණිය. මම මගේ අම්මට කියන්නේ සාරී බැමිණිය. ඒ සාරී බැමිණියගේ පුත්‍රයා නිසා මට මේ සංඝයා කියන්නේ, භික්ෂු සංඝයා කියන්නේ මට සාරිපුත්ත කියලා ආයුෂ්මතුනි. එහෙමයි කියන්නේ. එතකොට බලන්න ඒක පුද්ගල භාවය නෑනේ. අපෙන් ඇහුවොත් නම් අපේ තනතුරු තියෙන පට්ටන් ටික ඔක්කොම කියනෝනේ අපේ තියෙනවා. ඒකනේ හාමුදුරුවන්ගේ නම්වල හාමුදුරුවන්ගේ මේ දැන් හාමුදුරුවන්ගේ නිල මුද්‍රාව අරන් බලන්නකෝ. අරේ උපාදී මේ උපාදී අරවා මේවා තියෙන ඔක්කොම වැල්ලට අරන් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඇයි? ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ පින්වත්නි පුද්ගල භාවයෙන් නඩත්තු වෙන කමට. සමාජ අවශ්‍යතාවයකට ඒක පාවිච්චි වෙන්න පුළුවන්. නමුත් ගොඩාක් තැන්වල ගොඩාක් දෙනෙක් ඒක පුද්ගල භාවයයි නඩත්තු කරන්නේ. එතකොට මේ බලන්නකෝ මේ සාරි මේ පුද්ගල භාවයේ නැති වුණාම සාපේක්ෂව ලෝකේ කියවන්නේ නිරපේක්ෂකයි. මම ඉතින් මෙයාගෙන් බණ අහන්නේ මොකටද? මේ මගේ අපරාධේ කාලේ අය මන් දන්නේ නැති එකක්ද ඔය ඔයා කියන්නේ? ඉතින් මට වඩා මෙයා මොනවද දන්නේ වගේ එකක් ඉන්නේ නැහැ සාරිපුත්යන් වහන්සේට. ඒකේ ඇතුලේ උන්වහන්සේගේ විවහාරය තුලවත් නැණි පින්වත්නි පුද්ගල භාවයේ. එහෙනම් මතක තියාගන්න මේ සිත ඇති වෙලා නැති වෙලා යනවා. ඒක කොහොමත් වෙන එකක්. පුද්ගල භාවයෙන් මානසිකාරයේ වෙනකොට පුද්ගල භාවයේ ඉදිරිපත් වීම තමයි මානසිකාරයේ වෙනකොට පුද්ගල භාවයේ ඉදිරිපත් වීම තමයි දුකේ සමුදය. දුකේ සමුදය. එහෙනම් මට දැන් කියන්න මෙන්න මේකට තමයි දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ. මකද්ද දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ? ඔගොල්ලෝ අහලා ඇතිනේ දැන් දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කීකේ තෝරන්නේ ඔය. මොකද්ද මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ සිත. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය මොකද්ද? සිත නිරන්තරයෙන් සමුදය වීම. ඒක නවත්තන්න පුළුවන්ද? කාටවත් නවත්තන්න බෑ. ආර්ය සත්‍යයක් කියන්නේ ඒක දෙයක් දැනුවත් එච්චරයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? අර සිත සමුදේ වෙච්ච තැනක පුද්ගල භාවයේ නඩත්තු වුනොත් පුද්ගල භාවයේ නඩත්තු වුනොත් නැවත නැවත දුක සම්භවය වෙනවා. මොකද්ද දුක? දුක තමයි සිත සමුදේ වෙන එකනේ. දුක කියන්නේ මොකද්ද? සිත සමුදේ වෙන එක. දුක්ඛ ඒකට තමයි දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මොකද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තමයි පුද්ගල භාවය. පුද්ගල භාවය සිත සමුදේ වීම ඇතුලේ සිත සමුදේ වීම තුල පුද්ගල භාවය නඩත්තු වෙනවා. එතකොට පුද්ගල භාවය නඩත්තු වුනාම කොහොමද දුක සමුදේ වෙන්නේ? නැවත නැවත ඒ පුද්ගල භාවය නඩත්තු වෙනකොට ඒක තමයි කෙලස් ටික. ඒ කෙලස් ටික විසින් ආය ආය සිත උපද්දවනවා. හරිනේ. දුක උපද්දවන தත්ත්වය මොකද්ද? පුද්ගල භාවය. එතකොට සාරිපුත්යන් වහන්සේට නැති වුනේ මොකද්ද? සාපේක්ෂව ලෝකෙ විම. එතකොට පුද්ගල භාවයේ අතුරු ඵලය මොකද්ද? පුද්ගල භාවයේ අතුරු ඵලය, පුද්ගල භාවයේ අතුරු ඵලය තමයි සාපේක්ෂව බලනවා. පුද්ගල භාවයේ නිසා යා සාපේක්ෂව බලනවා. කොහොමද බලන්නේ? මමත් ඉන්නවා, මගේ දරුවත් ඉන්නවා. සාපේක්ෂව ලෝකයේ දෙස හැම වෙලාවම බලනවා. එතකොට ලෝකයේ දිහා. එතකොට සාපේක්ෂව ලෝකයේ බලන්න පුළුවන් කුමක් මතද? කල්පනා කරලා බැලීම මත. කල්පනා නොකොළොත් මේ පහුගිය දවස්වලම දේශනාවල කිව්වා කල්පනා නොකොළොත් පින්වත්නි දරුවා නැහැ, බිරිඳ නැහැ, ස්වාමියා නැහැ, පෙම්වතා නැහැ, පෙම්වතිය නැහැ, කවුරුවත් නැහැ. කල්පනා කළොත් පෙම්වතා ඉන්නවා, අම්මා ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා. කල්පනා එහෙට මෙහෙට වෙනකොට ආයෙත් මනස තුල දුව නැහැ, පුතා නැහැ, අම්මා නැහැ, තාත්තා නැහැ, කවුරුවත් නැහැ. එන හැම වෙලාවකම ලෝකේ හට ගන්නවා. ආයේ හැම වෙලාවකම ලෝකෙන් අපි වෙන් වෙනවා, අයින් වෙනවා. ඔන්න ඕක තමයි පින්වත්නි ඇතිවීම නැතිවීම කියන්නේ. ඒ කියන්නේ මේක. එහෙනම් මේක දුකක් වෙන්නේ කොහොමද? දුකක් වෙන්නේ මට මේ අර මානසික කල්පනා කළාම වැටහෙන එක ලෝකේ තියෙනවනේ. මේ ලෝකයේ මත මට පදිංචි වෙලා ඉන්න බෑ. ලෝකේ මත පදිංචි වෙලා ඉන්න බෑ. ඒකයි දුක. ඔන්න ඕකම මිනිස්සු හිතුවා. ඔව් ඇත්ත තමයි. අනේ මම මේ ලෝකේ ඉන්න කැමති. හොඳට බලන්න මිනිස්සු හිතපු විදිය. ඔව් ඔබ වහන්සේලා කියන එක ඇත්ත. මේකේ මූලික දැනුම ඇතුළේ බැලුවොත් එහෙමයි පේන්නේ. ඔබ වහන්සේලා කියන එක ඇත්ත. ඇත්ත තමයි. අනේ මම මේ මනුස්ස ලෝකෙට කොච්චර කැමති වුණත් හාඳුරෝනේ මට මේ මනුස්ස ලෝකෙ ඉන්න බෑනේ. මට යම් දවසක මේක අතහැරලා දාලා යන්න වෙනවනේ. මට නම් දැන් ඕක අවබෝධ වෙලා තියෙන්නේ කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් එයාට දුක අවබෝධ වෙලාද? නෑ, ඒක දුක අවබෝධ වෙලා නෑ. දුක අවබෝධය කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරනවා. මොකද්ද දුක්ඛ ආර්ය සත්‍ය? කල්පනා කළාම ලෝකේ මනස තුල මැවෙනවා. ඊට පස්සේ අර හේට මෙහෙට කල්පනාව ගියපු ගමන් මනස තුල දරුව නැහැ, බිරිඳ නැහැ, ගෙදර නැහැ, ඉඩම නැහැ, කුඹුර නැහැ, අස්වැන්න නැහැ, බැංකු පොත් නැහැ, රත්තරන් ආයෙත් කල්පනා කළාම රත්තරන් බඩු උපදිනවා, අවිඥානික ලෝකයක් උපදිනවා. මෙන්න මේක තමයි. එතකොට දැන් ආයෙත් කල්පනා කළොත් කල්පනාව අවුල් වුණොත් සම්පූර්ණයෙන්ම අවුල්. කල්පනා කළාම ලෝකය මනස තුල මැවෙනවා. ඇත්තට මේක මැවෙනවා, මායාවක් ඒක. මැවෙනවා කල්පනා නොකල ඉන්නකොට. මනස තුල ලෝකය මැවෙන්නේ නැහැ. කල්පනා නොකර ඉන්නවද උවමනාවි නැහැ නැහැ. වෙන වෙන පැත්තට කල්පනාව යනකොට අරව කල්පනා නැහැ. දෙකක් තුනක් හතරක් පහක් මනසට කල්පනා කර කර ඉන්න තරම් මනසට සක්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ තුන අරමුණු තුන හතරක් එහෙම තලු මරන්න මේ සිතට පුළුවන්කමක් නැහැ. එතකොට දැන් අලුත් අලුත් අරමුණු එනකොට අපේ පරිකල්පනාව ඒ අරමුණු පැත්තෙන් හට ගන්නකොට අර මුලින් හටගත්ත தත්ත්වය ඔක්කොම සිත තුල නැ ඉතිරි නෑ පොඩ්ඩක්වත්. පොඩ්ඩක්වත් ඉතිරි නෑ. දරුවන් තිතේ තියාගෙන හිම නෙමෙයි මේ බණහන්නේ, මතක තියාගන්න. බිරිඳ ස්වාමියා තියාගෙන හිම නෙමෙයි මේ බණහන්නේ. බිරිඳ ස්වාමියා නිරුද්දයි හිතේ. අතොර බිරිඳ කියපු ගමන්ම මේ සිත කොච්චර වේගෙන් හට ගන්නවද කියනවනම් බිරිඳ කියපු ගමන්ම බිරිඳත් මතක් කළා බිරිඳට සෙනෙහසත් උපදින්න ගන්නවා. මෙන්න මේ தত্ত্বය තමයි මේක ඉතා පරිස්සමින් දරා ගන්න. මෙන්න මේ தত্ত্বය තමයි පින්වත්නි අපි කිව්වේ අර මේ පින්වත්නි අපේ ලෝකෙමත් අපිට පදිංචි වෙලා ඉන්න බෑ මේක දුකක් කියලා. අපි හිතුවේ කොහොමද? ඇත්ත තමයි මැරෙන්න වෙනවා, මනුස්ස ලෝකෙ ඉන්න බෑනේ හාඳුරණි. ඔබ වහන්සේලා කියන එක අපිට තේරෙනවා. ඇයි? අනේ මේ මනුස්ස ලෝකෙ දාලා යන්න වෙනවා. ඇත්ත තමයි ලෝකෙ පදිංචි වෙන්න බෑ කියලා මිනිස්සු මේක හිතුවේ ප්‍රාථමිකම මට්ටමේ. ඒකත් හොඳයි. එතකොට ජීවිතේට තියෙන වටිනාකම අනේ මැරෙන්න වෙනවා නේද කියලා හිතන එක කොච්චර දෙයක්ද? හොඳයිනේ. නමුත් ඒකේ නිමන් දකින්නේ ඒක දුක්ඛ ආර්ය සත්‍යයක්. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක් වෙන්නේ කොහොමද? මේ කල්පනා කළාම මනස තුල මැවෙන ලෝකය මත මට ඉන්න බෑ. හැම වෙලාවකම මගේ ලෝකෙ මට දරුවව තියාගන්න බෑ. අලුත් අලුත් අරමුණු වෙනකොට දරුව නැහැ. පින්වත්ති කිතේ කුණකවත් දරුව නැහැ. හිතේ සමහර අය කියනවනේ අනේ ඊයේ එළි වෙනකම් මං ඔයා ගැන කල්පනා කරේ. පින්වත්නි ඒක කොහොමවත් කරන්න බෑ. එළි වෙනකම් කොහොමවත් කාටවත් කල්පනා. එයා හැම කියනවා කියද්දි සිත ගැන දන්නේ නැතිකමට එයා කියනවා. එළී වෙනකම්ම මට නිින්දක් නෑ, ඕකමයි කල්පනාව කියලා. ඒකම කොහෙද පින්වත්නි කල්පනා වෙන්නේ? එහෙම කල්පනා වෙන්නේ නෑ. ඒ සිත ගැන නොදන්නා කමට. එතකොට මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක හරිනේ බුදුරජාණන් වදාළේක. පින්වත් මහණෙනි අනනුබෝධා, මේක අවබෝධ නොකරපු නිසාමයි සසර යන්නේ කියලා චතුරාර්ය සත්‍ය වදාළේ. කොච්චර සියුම්ද පින්වත්. එතකොට මෙන්න මේ විදියට සිත සමුදේ සිත හට ගන්නවා, බිඳිල යනවා. ඒ හට ගන්න එක ඇතුලේ පුද්ගල භාවයේ තිබ්බොත් දුක. පුද්ගල භාවයේ නැත්තම් දුක නැහැ. සාරිපුත්ත අහනට පුද්ගල භාවයේ නැහෙනේ. ඒකනේ ඔයා කවුද? මෙච්චර බණහපු තමුන්නාන්සේ කවුද කියලා අහද්දිවත් මම සාරිපුත්ත කියලා එකහෙලා කියන්නේ නැහැ. ඇහුවාම තමන් අඳුන්වලා දෙන්නත් වෙනවනේ. විවහාර මාත්‍රයේ තුල කවුද කියලා කියන්න වෙනවනේ. ඒ නිසා කියන්නේ කොහොමද? අනේ අපේ අම්මගේ නම තමයි සාරි බැමිණිය. එතකොට අපේ අම්මට තමයි කියන්නේ සාරි බැමිණිය කියලා. එතකොට සාරි බැමිණියගේ පුත්‍රයා නිසා මේ ශ්‍රාවක සංඝයා මට මම තමයි පළවෙනි සේනාධිපති ඒවා කියන්නේ. සාරි බැමිණියගේ පුත්‍රයා වෙච්ච මට මේ ගොඩාක් සංඝයා කියන්නේ සාරිපුත්ත කියලා. කිව්වම තමයි රහන්දුරුන්ට දාඩිය දාන්නේ අනේ පළවෙනි ශ්‍රාවකයා මේ ඉන්නේ කියලා. එතකොට මේක තොත්තට තේරුම් ගන්න. ඒ සාපේක්ෂව ඒ සාපේක්ෂතාවේ තියාගෙන දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුගේ ස්වභාවය තමයි මේ මානසිකාරයේ කරපු ගමන්ම මනස තුළ ඉදිරිපත් වෙන්නේ සාපේක්ෂකම සාපේක්ෂතාවේ. ඒ සාපේක්ෂතාවේ ඇතුලේ තමයි ලෝකය අඳුනගන්නේ. පින්වත්නි අපි හොඳට බලන්නකෝ ඒ සාපේක්ෂතාවේ ඉදිරිපත් වුණා ඒකට අනුව තමයි ලෝකය අඳුනගන්නේ. ඒ අඳුන ගැනීමට අනුව තමයි ලෝකෙට ප්‍රතිචාර දක්වන්නේ. ප්‍රතිචාර දක්වන විදියට අනුව තමයි භව කර්ම රැස් වෙන්නේ. භව කර්ම රැස් වෙන විදියට අනුව තමයි නැවත නැවත ඔය පින්තුන්ලාට ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි රටාව. එතකොට දැන් මානසිකාරේ වීම ඇතුලේ පින්වත්නි ඔය පින්තුන්ලා සාමාන්‍ය සසරගත සත්වයන් කරන්නේ කුමක්ද? හැමෝම කරන්නේ මානසිකාරේ වීම ඇතුලේ මනසට ඒ පුද්ගල සාපේක්ෂතාවයේ තමයි මනස තුල ඉදිරිපත් වෙන්නේ කෙලස් තියෙන නිසා. එතකොට සාපේක්ෂතාවයේ අනුව ඉදිරිපත් වෙනකොට හැම වෙලාවකම මමත් ඉන්න. ඒ කියන්නේ ඒකනේ මම කියන භාවයේ තමයි හැම වෙලාවෙම කඩන්න ඕනේ කියලා කියන්නේ. ඒකනේ බලවිනියම කියන්නේ තණ්හා මාන දිට්ටි. තණ්හා කියන්නේ මම කියන එක. මාන කියන්නේ මගේ කියන එක. දිට්ටි කියන්නේ මගේ වසඟේ පවත්වන්නට පුළුවන් කියන එක. ඒ කියන්නේ හැම වෙලාවකම මාව ඉදිරිපත් වීම තමයි සාපේක්ෂතාවය. මානසිකාරය ඒක ඇතුලේ සාපේක්ෂතාවය, සාපේක්ෂතාවයේ තුල පුද්ගල භාවය, පුද්ගල භාවය නිසා ලෝකේ වැඩ කරන එක, ලෝකේ වැඩ කරන එක නිසා ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය ඇතුලේ අනාගත දුකේ කතාව. ඔක තමයි පිට වෙලා තියෙන්නේ. මේ වාක්‍ය හොඳට ඔළුවට ගන්න. මානසිකාරය ඇතුලේ සාපේක්ෂතාවය, සාපේක්ෂතාවය ඇතුලේ පුද්ගල භාවය, පුද්ගල භාවය ඇතුලේ තමන්ගේ කෘත්‍ය, කියන්නේ තමන් මැදිහත් වෙන විදිය, කයෙන් වචනෙන් සිතෙන් ඒකට මැදිහත් වෙන විදිය. ඒ මැදිහත් වීම ඇතුලේ භවකර්ම විසින් නැවත ප්‍රතිසන්දිය, ප්‍රතිසන්දියට අනුව දුක. එතකොට මේ සාපේක්ෂතාවය මේ සිත හරියටම අවබෝධ කළාට පස්සේ මොකද්ද දුක්ඛ සමුදයාර්ය සත්‍ය? මානසිකාරය කළාම මැවෙන ලෝකයක් තියෙනවා. ඒ මානසිකාරය අනුව පුද්ගල භාවයේ ඉදිරිපත් වුණාට පස්සේ ඒ පුද්ගල භාවයේ ඇතුලේ අපි ප්‍රතිචාර දැක්වීම කියලා කියන්නේ දුක්ඛ සමුදයාර්ය සත්‍ය. එතකොට දැන් අපි බලන්න මේ ඒ නිසා තමයි බුද්ධාදී උතුමන් වහන්සේලා සම්පූර්ණයෙන් සාපේක්ෂතාවයේ බිඳලා දාලා තියෙන්නේ. තොර මෙන්න මේ සාපේක්ෂතාවයේ බිඳලා දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? අනාත්මය. ඇයි ආත්ම වශයෙන් තමන්ව වැටහෙන්නේ නැණි? මම වශයෙන් පේන්නේ නැණි, මගේ වශයෙන් ලෝකයා හුලන්නේ නැණි. අනාත්මය. එතකොට මේ අනාත්මය ප්‍රකට වෙන්නේ පින්වත්නි ගොඩාක් මේ ධර්මයේ අහලා මේක හොඳට දරාගෙන ඊට පස්සේ තමයි වඩන්න ඕන. හොඳට අහලා දරා ගන්න ඕන. එතකොට යාට චිත්‍රයක් ඔළුවට එනවා, මේක තමයි අවුල, මේක තමයි විසඳුම කියලා. අවුල්කමයි විසඳුම් සහගතකමයි දෙක මනාව තේරුම් ගන්නේ නැතුව කවදාවත් මේ ප්‍රශ්නේ විසඳන්නට පුළුවන් කමක් නැහැ. මේක විසඳන්න බෑ. භාවනා කළා කියලා මේක විසඳන්න බෑ. මේ අවුල ඉස්සලා තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් ඔයාලට පේනව නේද මේ ලෝකේ දුක්ඛාරිය සත්‍ය සහ දුක්ඛ සමුදයාරිය සත්‍ය කියන වචන දෙක තේරෙනවා. නිරෝධාරිය සත්‍ය කියන කියද්දී තව ටිකක් එකතු කරලා තමයි කියන්න වෙන්නේ. එතකොට මේ දුක්ඛාරිය සත්‍යයි දුක්ඛ සමුදයාරිය මේක කොච්චර අවබෝධ කරගන්න අමාරුද කියලා තේරෙනවනේ. කෙනෙක් කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි ඒවා ඉතින් කතාන්දර විතරයි පින්වත්නි. එතනින් එහාට මොකක්වත් පුළුවන්කමක් නැහැ. හැබැයි මේ தත්ත්වය ඉතා මනවින් ඔය පින්නතුන්ලා තේරුම් ගත්තොත්, ඒ තේරුම් ගත්ත කෙනා පින්වත්නි දුක නිමා කරනවා. එතකොට එයා දුක නිමා කරන්න දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදයාර්ය සත්‍යයත් විතරක් අවබෝධ කළත් එයාට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක ටිකක් හොඳට අහලා බලලා කල්පනා කරලා විමසලා දරා ගන්න ඕන එකක්. ඉතින් මෙහෙම බලන්න එයාට ලෝකය අතහැරෙන්නමයි ගන්නෙ. ඉතින් එහෙම අතහැරෙන මට්ටමට අපි ඇතුළාන්තේ ලෑස්ති කරන්න ඕනේ. හැබැයි මේකටම අදාළ නිරෝධාරිය සත්‍ය ගැන අපි ඉස්සරහට දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට කාලය ඉවර වෙන නිසා දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම මේ උතුම් කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස උපනිශ්‍රේ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. විශේෂයෙන්ම අද අපි මේ පින්තුන්ට මේ ඊටාම මෛත්‍රී සහගතව ආශිර්වාද කරනවා. ජීවිතයේ සත්‍ය අවබෝධය කරා යන්නට මේ පින්වතුන්ට උපකාරය ලැබේවා කියලා, හැම දිනාගේම ජීවිත වඩා මඟඵල අවබෝධය කරාම යන්නට මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එතකොට මේ සත්‍ය අවබෝධය කියන එක බොහොම අමාරුවෙන් ලබා ගන්න ඕනේ. ඇත්තටම බුද්ධ ශාසනයේ මේකමයි ඔය කියපු එකමයි ඇත්තටම අදාළේ. මෙහිම රූප ධාතු රාග විනිබන්දංච පන විඥානස්ස ඕක සාරීති උච්චති කියලා බොහොම ප්‍රසිද්ධ යෙදුමක් තියෙනවා. රූපේ කරා පැමිණි මේ නාම රූප ධර්මයන් කරා පැමිණිච්ච කර්ම විඥාණය. නාම රූප ධර්මයන්ගේ පහළවීම තුළ නාම රූප කරා පැමිණිච්ච කර්ම විඥාණය ඒ නාම රූප ධර්මයන්ම අරමුණු කරගෙන නාම රූප ධර්මයන් මතම පිහිටා නාම රූප ධර්මයන්ම ගෙන්ම මේ තණ්හාවෙන් තෙත් වෙවි වෘද්ධියක් ලබනවා කියලා කිව්වේ ඔය අපි කියාපු ටිකමයි ඇත්තටම. එතකොට රූපේ නාම රූප ධර්මයන් කරා පැමිණිච්ච කර්ම විඥානයේ පවතින්නේ රූපේ අරමුණු කරගෙන රූපේ මතම පිහිටා රූපේම සේවනයේ ලැබමින් කියලා කිව්වෙත් ඔය කියපු කතාවමයි. එතකොට අපිට මේ අත්දැකීම ඇතුලේ පුද්ගල භාවය සහ සාපේක්ෂතාවේ බිඳලා දැම්මොත් අපිට මේ අනාත්මය ප්‍රකට කරගන්න පුළුවන්. අනාත්මය නැත්නම් ප්‍රකට කරගන්න බෑ. නමුත් අනාත්මය අපි පිළිගන්නවා, එච්චරයි. යම් පිළිගැනීමක් තියෙනවා අපේ ඇතුලේ පැලවෙන්නේ නැහැ. එනිසා මේ දේශනාව හොඳට අහලා මේ தත්වයේ තේරුම් අරගෙන මේ සාපේක්ෂතාවේ බිඳලා නිර්පේක්ෂකත්වයේ පිනිස ඔබ හැම දිනාටම මේ දේශනාව උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් දේශනාවේ දායකත්වයේ ගෙනද කටයුතු කරන්නේ පිටකොටේ පදිංචි ජගත් දෙරිවීර මහත්මාත්, ප්‍රිකාන්තය දෙරිවීර මහත්මිය, පුතුන් දෙපළවන දිලංජන දෙරිවීර සහ ජනිත් දෙරිවීර කියන පින්වත් දරුවන්ද එකතුව මේ දේශනාවට අපේ පින්වත් කල්යාණ මිත්‍ර මේ මහත්යත් නොනත් සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. මේ කොයි පින්නතුන්ලා කරන විශාල කුසලයක්. ඉතින් මේ ඔක්කොම නොතේරුණත් මේ ප්‍රඥානාලිකාව අහන ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මේ නිසා අපි මේ අලුත් අලුත් කාරණා මේ නොකියා අපි කියන රටාවටම කියන්න උත්සාහ කරනවා. නිසා ඒකත් තේරෙන්නේ නැහැ ගොඩක් අයට. ඉතින් නමුත් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ දේශනාව විටින් විට අහලා බැලුවොත් එහෙම මේ මානසික ප්‍රවාහය පිළිබඳව ඔය පින්නතුන්ලාට අවබෝධ වේවි. දේ වෙනුවෙන් අද දායකත්වයේ ගෙන කටයුතු කරපු ජගත් දෙරිවීර මහත්මයාට, ප්‍රිකාන්තය දෙරිවීර මහත්මියට, පුතුන් දෙපළ ඇතුළු පින්නතුන් සියලුම දෙනාට මේ කුසල් උපනිශ්‍රය වේවා. කායික මානසික සුවපත් බව වේවා. සිත්සේ සුව පහසුවෙන් පිළිවෙත් පුරා ගන්නට මේ පින්නතුන්ලාට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අගෝස්තු මාසේ 4 දින දායකත්වයේ දරූ පින්නතුන් අතරින් වියෝණු පින්වත් පියතුමන් වන ලියෝප්‍රික් සිල්වා දයාබරණීය පියතුමන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ උතුම් කුසලානිසංස ධර්මයන් ලියෝප්‍රික් සිල්වා දයාබරණීය පියතුමන් ප්‍රදාන අපේ ජගත් එදිරිවීර මහත්මා, ප්‍රිකාන්තා එදිරිවීර මහත්මිය ඇතුළු පින්තුන් නමින් මියගිය අනෙකුත් සියලුම ඥාතීන්ටද මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින පිය එදිරිවීර පියතුමන්ට, ගීතාංජලි එදිරිවීර මෑණියන්ට, අසුන්තා සිල්වා මෑණියන් ප්‍රදාන පින්තුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව වේවා. කායික මානසික සුවපත් බව වේවා. සියලු දෙනාටම යහපත අභිවෘද්ධිය සිත ශාන්තියම වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ රැස් කරගත්තා වූ කුසලානිසංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටත් සියලු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ධර්මශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ආශිර්වාද කරලා තිබෙනවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්මරාජ මණ්ඩලවලටත්, තවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.